SBS සිංහල ගුවන් විදිලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
සාහිත්‍ය සම්භාෂණ පුතපත දෙස හෙළන විමසුම් මැස
සියලුම දෙනාට ආයුබෝවන් කියන අපගේ සුපුරුදු සුභාශිංසනය සමගින් අගෝස්තු මාසය වෙනුවෙන් අපි හැමනම් සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගය ආරම්භ කරන්නට සූදානමින් සිටින්නේ. සුපුරුදු ලෙසින් ගියවර අපි සාකච්ඡාවට බඳුන් කරපු ග්‍රන්ථය මතක් කරමින්ම තමයි මෙවරත් සාකච්ඡාව ආරම්භ කරන්නේ. අපි ගිය මාසයට කලින් මාසයේ, ඒ කියන්නේ ජූනි මාසයේ තමයි අවසාන වතාවට හමු වුණේ. එවර අපි සාකච්ඡාවට බඳුන් කළේ සිඩ්නි වාසී ලේඛකයෙකු වන ලක්ෂ්මන් කොඩිතුවක්ක මහතාගේ ප්‍රතිමාවක් සංක්‍රමණිකයෙක් සහ දරුවෙක් කියන කෙටි කතා සංග්‍රහය පිළිබඳව. තවත් කෙටි කතා සංග්‍රහයක් පිළිබඳව තමයි මෙවරත් අපේ අවධානය. මේ කෙටි කතා සංග්‍රහයේ සුවිශේෂීත්වය තමයි මේ දවස්වල ශ්‍රී ලාංකිකයන් විදිහට අපගේ මාතෘභූමියේ තියෙන සංහිඳියා ක්‍රියාදාමය පිළිබඳව වඩාත් තීව්‍රව කතා බහ කරන්නට අපට අවකාශයක් ලැබීම. මං එහෙම කියන්නේ මේ අද ප්‍රස්තුත කරගන්නා වූ ග්‍රන්ථයට ඇතුළත් වෙලා තියෙන කෙටි කතා බොහොමයක් සංහිඳියාවට අදාළ මාතෘකා සහිතව සහ ඒ සංකල්ප පාඨකයන් විදිහට අපිට සමීප කරන ග්‍රන්ථයක් වන නිසා තවත් විශේෂත්වයක් තියෙනවා. මේ ග්‍රන්ථයේ කතුවරයා දමිළ ජාතිකයෙක්. ඔහු හොඳින් සිංහල භාෂාව කතා බහ කරන, ඔහු රචනා කරන දමිළ ග්‍රන්ථ සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ලේඛකයෙක්. ඔහු තමයි එල් මුරුගපූපති මහතා. ඔහු මෙල්බන් වාසියෙක්, නිරන්තරයෙන්ම අපගේ සමාජ කාර්යතාවන්වලදී අපිට දකින්නට ලැබෙන ලේඛකයෙක්. ඔහුගේ මතක සෙවණැලි කෙටි කතා සංග්‍රහය පිළිබඳව තමයි එහෙමනම් අද සාකච්ඡාව. සුපුරුදු විදිහට ඔබට හිතවත් ලේඛක ජගජේ ඉදිරිසිංහ මහතා අද දවසේදීත් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා සිටින්නේ. සුපුරුදු ලෙන්ගතුකමින් ඔබට ආයුබෝවන් කියලා විශේෂාංගයට පිළිගන්නවා ජගත්.
ආයුබෝවන් දිල්රක්ෂි.
අපි මාසයකින් අනතුරුව හමු වෙන්නට එන්නේ තවත් හරබර සාකච්ඡාවකට මුළුපුරමින්.
ඔව් දිල්රක්ෂි. මට පොඩි අවසරයක් දෙනවා නම් යමක් කියන්නට කැමතියි.
ඇත්තෙන්ම කැමතියි.
පසුගිය වතාවේ අපි ලක්ෂ්මන් කොටිතුවක්කගේ කෙටි කතා සංග්‍රහය ගැන කතා කරද්දී කිව්වා ඔහු ඉක්මනින් සම්මානනීය ලේඛකෙක් බවට පත් වෙනවා අය කියලා. හොඳ ප්‍රවෘත්තියක් තියෙනවා මේකම මට කියන්නට. ලක්ෂ්මන්ගේ මේ කෙටි කතා පොත, ප්‍රතිමාවක් සංක්‍රමණිකයෙක් සහ දරුවෙක් කියන කෙටි කතා පොත ගොඩගේ සාහිත්‍ය සම්මාන උරලේ අවසාන වටයට මේ වන විට තේරී තිබෙනවා.
අපි එමනම් ලක්ෂ්මන් කොඩිතුවක්ක මහතාට අපගේ සුභාශිංසන පළ කරනවා. ඒ සඳහාත් මේක අවස්ථාවක් කරගන්න. එමනම් අද මතක සෙවණැලි මේ කතා ග්‍රන්ථය පිළිබඳව සාකච්ඡාව ආරම්භ කරමු. මුරුගපූපති මහතාගේ ලේඛන ඉතිහාසය පිළිබඳවත් අපි කෙටියෙන් හෝ මතක් කිරීම මෙහිදී වැදගත් වෙනවා. මුරුගපූපති මහතා නවකතා සඳහා දෙවරක්ම ජාතික සම්මානය හිමි කරගත් ලේඛකෙක්. ඔහු 1951 වසරේදී මීගමුවේ උපත ලදායෙක්. පසුව ඔහු යාපනයට ගිහිල්ලා අධ්‍යාපන කටයුතු කළා. ඉන් අනතුරුව නැවත වතාවක් කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණිලා, විශේෂයෙන්ම මීගමුව ප්‍රදේශයට පැමිණිලා ඔහුගේ ලේඛන කටයුතු ඔහු ආරම්භ කළා. ඒ අතරතුරේදී ඔහු ඉතාමත්ම උනන්දුවක් දැක්වුවා සිංහල භාෂාව ප්‍රගුණ කරන්නට. මේක ජාතීන් දෙක අතර සිදුවන හොඳ ගනුදෙනුවක්. මොකද භාෂාමය ප්‍රවීණත්වයේ තමයි ජාතීන් දෙක අතර සංහිඳියාවට වඩාත් වැදගත් වන්නේ. මා එතනින්ම සාකච්ඡාව ආරම්භ කරන්නට කැමති ජගත්. ඇත්තටම දමිළ ජාතිකයෙක් ඔහුගේ ලියපු මේ දමිළ බසින් ලියපු කෙටි කතාවක් සිංහල බසකට පරිවර්තනය වුණු පළවෙනි අවස්ථාව මේක ඔස්ට්‍රේලියාවේදී. ඉතින් ඒ නිසා මේ සාකච්ඡාව අපිට මේ දමිළ සිංහල සංහිඳියාව වගේම දමිළ සිංහල සාහිත්‍ය දෙක අතර සිදුවන මේ නිර්මාණාත්මක හුවමාරුව පිළිබඳවත් විශේෂ සම්දිස්ථානයක් විදිහට සලකන්න පුළුවන්. ඔබට මොකද හිතෙන්නේ ගැන?
ඇත්තරම දිල්රක්ෂි, මේ යුගයේ වන විට අපට පේනවා පැහැදිලිවම අපි ජාතින් දෙකක් වශයෙන් කොතරම් ඈත් වෙලාද ඉන්නේ කියන එක. අපි එකිනෙකා දිහා සැකෙන් බලන්නට පුරුදු වෙලා තිනවා. හේතුව අපි එකිනෙකා අවබෝධ කර නොගැනීම කියනයි මට හිතෙන්නේ. ඒ අවබෝධ කර නොගැනීමට හේතු වෙන්නේ අපි එකිනෙකාගේ භාෂා පිළිබඳව අවබෝධයක් නැතිකම. ඔවුන් කියන දේ අපට වැටහෙන්නේ, අපි කියන දේ ඔවුන්ට වැටහෙන්නේ නැහැ. එනිසා මේ ජාතින් අතර සංහිඳියාවක් ඇති කරන්නට කෙනෙකුට අවශ්‍ය නම් කළ යුතු පළවෙනි දේ තමයි භාෂාව පිළිබඳ මේ තියෙන බාධක ඉවත් කිරීම. ඉතින් ඒ දේවල් කොයිතරම් දුරට කෙරෙනවාද කියන කාරණය පැත්තක තියලා මුරුගපූපති වැනි මේ අපේ ලේඛකයෙක් සංහිඳියාව පිළිබඳ යම්කිසි පියවරක් මේ විදිහට තියෙන එක මම හිතන්නේ ඉතා වැදගත් දෙයක්.
ඔව්, ඇත්තටම මට මේ ඔබ මුරුගපූපති මහතා සිදු කරන ලද මේ කාර්යය සහ ඔහුගේ නිරන්තර උත්සාහය පිළිබඳව කියද්දි මට මතක් වෙනවා තවත් ප්‍රකට ශ්‍රී ලාංකික ගත්කතුවරයෙක් මඩුළුගිරියේ විජේරත්න මහතා. මඩුළුගිරියේ විජේරත්න මහතා තමයි මා දන්නා පරිදි දැනට ශ්‍රී ලංකාවේ සිටින එකම ලේඛකයා සිංහල භාෂින් සහ දමිළ භාෂාවෙන් දෙකින්ම නිර්මාණ කරන කටයුතු සිදු කරන්නට පුළුවන්. ඉතින් ඒ අතින් ඔස්ට්‍රේලියානු වාසී සිංහල අපට මේක වඩාත් හොඳ අවස්ථාවක්. මුරුගපූපති මහතා වැනි ලේඛකයන් අපාත්‍ර සිටීම, ඒ සංකල්ප හුවමාරු කර ගැනීම සඳහා භාෂා දෙකම දන්නා අයවලුන් නිර්මාණකරණයේදී ඉතාමත්ම වැදගත්. එතකොට දැන් මේ මතක සෙවනැලි කෙටි කතා සංග්‍රහයේ කතා 10ක් ඇතුළත් වෙනවා. සහකම්පණය, අවතන් ජීවිත, ගල්පඩියේ කතාව, එකම හඳ, අවදිවීම, ගංගාවේ දුවනිය, මේ අපේ රටයි, ලඳු කැලෑ, මතක සෙවනැලි, පලා ගිය වුන් අතර අමතක වූ කතාව කියන කෙටි කතා 10. මා ජගත් ඔබට බාර කරනවා මේ සාකච්ඡාව පටන් ගන්න ඔබට හිත ගිය තැනකින් මේ කතාවේ.
ඇත්තටම දිල්රුක්ෂි, පළමුවෙන්ම මගේ හිත ගියේ ඔහුගේ පෙරවදනට. ඔහුගේ පෙරවදනේ අපූරු කතාවක් තිබෙනවා. මා කැමති ඒ කතාව කියන්නට. මේ ලේඛකයා දමිළ ලේඛකයෙක්. ඔහු සිංහල ඉගෙන ගන්නවා. ඇත්තටම ඔහු සිංහල ඉගෙන ගන්නේ දෙමාපියන්ගේ බලපෑම නිසායි. ඔහු වතාවක් මවගෙන් අහනවා, ඇයි අම්මේ මට සිංහල උගන්වන්නේ කියලා. එතකොට අම්මා දෙනවා උත්තරයක්, දෙමළ භාෂාව ඔබගේ මව භාෂාව වුණත් සිංහල භාෂාව සහෝදර බස, ඉංග්‍රීසි බස අන්තර්ජාතික භාෂාව. ඒ නිසා මේ භාෂා තුනම පුතා ඉගෙන ගන්නට ඕනේ කියලා අම්මා කියනවා. මුරුගපූපති කියනවා, මේ අම්මා දුන්න අවවාදය මම අදත් සිහිපත් කරනවා කියලා. මේ අවවාදය තුල ගැබ්වෙච්ච කාරණය අපි හැමෝම තේරුම් ගන්නට ඕනේ කියන එක මට හිතෙනවා.
ඔව් ජගත්, එතකොට දැන් ඔය කෙටි කතා 10 අතරතුරේදී අපි සැරිසරුවොත් එහෙම බොහෝ අවස්ථාවල්දී 90%ක් විතර අපිට හමු වෙන්නේ සිංහල දමිළ ජාතිකයන් අතරේ වර්ගවාදී යුද්ධයේ සමයේදී සිදු වුණු දෑ, ඒ සංසිද්ධීන් හරහා පසු කාලීනව මතුවුණු විරසකය වගේ දේවල්. නමුත් ජාතීන් දෙකම මේ සඳහා කොයි ආකාරයෙන්ද මේ සංහිඳියාව ඇති කරගන්නට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ, කොහොමද අනිකා දිහා බැලිය යුත්තේ, කොයි ආකාරයේ විනිවිදභාවයක් සාමාන්‍ය මිනිසෙක් තුළ තියෙන්නට ඕනේද, මේ ජාතීන් අතර තියෙන මේ සංහිඳියාව පිළිබඳව සංවේදී වෙන පුද්ගලෙක් විදිහට මේ නොයෙකුත් දේවල් ඉස්මතු කරනවා මේ හැම කතාවෙම. අපි සාහිත්‍යයේ වටිනාකම පිළිබඳව ගත්තොත් එහෙම ඔය ජාතීන් අතර සංහිඳියාව කියන කාරණයට අමතරව සාහිත්‍යයේ වටිනාකම් පැත්තෙන් මොන වගේ කතාංගද මේ කෙටි කතා සංග්‍රහය වඩාත් ඉස්මතුව පෙනෙන්නේ?
ඇත්තට මේ කාරණය ගැන කතා කරනකොට මේ සංහිඳියාව ඇති කිරීම කියන කාරණය තුළදී සාහිත්‍යයට කරන්නට පුළුවන් සේවය විශාලයි. නමුත් ප්‍රශ්නයක් මතුවෙනවා, කොයිතරම් දුරට ඒ දේ කෙරිලා තියෙනවද කියලා. මේ මුරුගපූපති මහතාගේ මේ පොත තුළ ඔහු කතා කරන දේවල් අපේ සිංහල ලේඛකයන් කොපමණ කී දෙනෙක් ලියලා තියෙනවද කියන කාරණය මට කල්පනා වෙනවා. පළවෙනි කාරණය, මුරුගපූපති අන්තවාදියෙක් නෙවෙයි. ඔහු සිංහල සහ දෙමළ සහජීවනයේ අපේක්ෂා කරන මධ්‍යස්ථ මතධාරී පුද්ගලෙක්. අන්න එහෙම පුද්ගලයෙක් අතින් ලියවෙච්ච කෙටි කතා තමයි මේ තියෙන්නේ. එනිසා මේ හැම කෙටි කතාවකම වගේ ගැබ් වෙලා තියෙන්නේ මෙන්න මේ සහජීවනයේ ඇති කරන්නේ කොහොමද, මේ ප්‍රශ්න සිංහල සහ දෙමළ ජාතීන්ට බලපාන්නේ කොහොමද කියන කාරණය. ඔහුගේ සාකච්ඡාවේ මතුවෙන වැදගත්ම දෙය තමයි මම තේරුම් ගත් විදිහට ඔහු කියන්නට උත්සාහ කරනවා මේ ප්‍රශ්න සිංහල සහ දෙමළ සාමාන්‍ය මිනිසුන් මත බලෙන් පටවපු ප්‍රශ්න කියන කාරණය ඔහු බොහෝ විට කෙටි කතාවල කියන්නට උත්සාහ කරනවා. විශේෂයෙන් ඔහුගේ අවදිවීම කියන කෙටි කතාවේ ඔහු පැහැදිලිවම කියනවා අසාධාරණය කියන දේ සිංහල දෙමළ හැමෝටම වෙනවා. ඒ නිසා ඒට එරෙහිවන්නට සියලු ජාතීන් එක්ව යුතුයි කියලා ඔහු පැහැදිලිවම කියනවා. ඒකම ඔහුගේ මේ අපේ රටයි කියන කෙටි කතාව ගත්තොත් ඒ කෙටි කතාවේ ඔහු අපෙන් ප්‍රශ්න කරනවා සිංහල මිනිසුන්ට දෙමළ මිනිසුන්ට දෙගොල්ලන්ටම ආරක්ෂාව නැහැ නේද කියන කාරණේ. පසුගිය යුද වාතාවරණය තුළ දෙමළ මිනිසුන් නැති වෙනවා, දෙමළ මිනිසුන් මැරෙනවා, අතුරුදහන් වෙනවා. ඒ වගේම තමයි සිංහල මිනිසුත් නැති වෙනවා, අතුරුදහන් වෙනවා, පැහැරගෙන යනවා. ඔහු අපෙන් ප්‍රශ්න කරනවා කාටද ආරක්ෂාව තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ ප්‍රශ්න මැදිහත් සාහිත්‍යකාරයෙක් වශයෙන් මුරුගපූපති අපට ඉදිරිපත් කරනවා. වැදගත්ම කාරණේ තමයි දිලෘක්ෂි මම දකින විදිහට ඔහු මේ කරුණ ඉදිරිපත් කරන්නේ දමිළ ජාතිකයෙකුගේ ඇසින්. ඒක අපට හුරු නැහැ. අපි හුරු වෙලා තියෙන්නේ සිංහල ජාතික ලේඛකයන්ගේ ඇසින් මේ ප්‍රශ්න කතා කරන්නට. ඔහුගේ නිරීක්ෂණය තුළ ඔහු මේ සිංහල සමාජයේ සිදුවන සිදුවීම් පවා අමතක කරන්නේ නැහැ. ඔහුගේ 6 කෙටි කතාව ගංගාවේ දුවනිය කියන කෙටි කතාවේ ඔහු කතා කරන්නේ ප්‍රේමවතී මනම්පේරි ඝාතනය පිළිබඳව. මැණික් ගඟ කතා කරන විදිහට ඔහු කියනවා, කතාවේ අවසානය යනකොට අපට වැටහෙනවා ඔහු මේ කතා කරන්නේ ප්‍රේමවතී මනම්පේරි ඝාතනය ගැන නොවේද කියන එක. ඉතින් ඒ අතින් බලපුවාම ඔහු මේ සමාජයේ සිදුවෙන සෑම සිදුවීමක් කෙරෙහිම ඔහු අවදියෙන් ඉඳලා තියෙනවා. ඔබ මගෙන් ඇහුවා මේ කෙටි කතා පොතේ සාහිත්‍යමය පැත්ත. මම ඇත්තට මේ කෙටි කතා පොත කියවනකිට 2-3 මම මේ කෙටි කතා පොත කියෙව්වා. මේ කියවන හැම වතාවකම මම කල්පනා කරේ මේ පොතේ තියෙන සාහිත්‍යමය පැත්තට වඩා මේ පොතෙන් ඔහු මතු කරන කාරණා අපේ සමාජයට කොතරම් වැදගත්ද කියන කාරණය. සාහිත්‍යමය වශයෙන් ගත්තොත්, කෙටි කතා වශයෙන් ගත්තොත්, සාර්ථකම කෙටි කතා දෙක හැටියට මම හඳුන්වන්නේ 9 වෙනි කෙටි කතාව මතක සෙවණැලි කියන කෙටි කතාවත්, 10 වෙනි කෙටි කතාව පලාගිය වුන් අතර කියන කෙටි කතාවත්. මේ කෙටි කතා දෙක කෙටි කතා වශයෙන් ඉතා හොඳින් ලියලා තියෙන කෙටි කතා දෙයක් කියලා මට හිතෙනවා. නමුත් මම නැවතත් කියන්නට කැමති මේ කෙටි කතාව වල තියෙන සාහිත්‍ය මේ අගයට ඔබෙන් ගිය සමාජයේ වටිනාකමක් ඔහුගේ මේ කතා තුළ තිබෙනවා කියන කාරණය.
දැන් ජගත් ඔබ හරිම අපූරු තැනකට කතාව අරගෙන ආවා. ඔබ කිව්වා එක්තරා තැනකදී මේ කතා ඔක්කොම ලියවිලා තියෙන්නේ දමිල ජාතිකයෙකුගේ ඇසින් කියලා. ඇත්ත, අපි සිංහල ජාතිකයන් විදිහට, අපි සිංහලයන් විදිහට මේ ජනවාර්ගික ප්‍රශ්නය අපේ ජාතිය මත පදනම්ව, ඒ මත සිටගෙන තමයි අපි දකින්නේ. අපි දැක්කේ නැහැ අනිත් ජාතිය මත සිටගෙන මේ ප්‍රශ්නේ ඒගොල්ලන්ට දැනුණු විදිහ. ඒකට හොඳ උදාහරණයක් තමයි අවතැන් ජීවිත කියන දෙවන කෙටි කතාව. ඒකෙදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණු දමිල මවක් තමන්ගේ පුතා හරහා අඳුනා ගන්නට ලැබෙන පුතාගේ සිංහල යහළුවෙක් නිසා සිංහල ජනතාවත් මේ ඇතිවුණු යුද්ධයේදී එක්තරා ගොදුරක් බවට පත් වුණා නේද කියන කතාව හරිම අපූර්වට විග්‍රහ කරනවා. දමිල ජාතිකයක විදිහට මේ ප්‍රශ්නේ දිහා බලන්න පටන් අරගෙන කෙලවර වෙනවා අනිත් ජාතිය. තමන්ට යුද්ධයේදී එදිරිවාදීව හිටියයි කියලා දමිල ජාතිකයන්ගේ පැත්තෙන් විශ්වාස කරන ජාතිය කිරි යම් කිසි වූ සානුකම්පිත බවක් වුණත් අපි වගේම ගොදුරක් බවට පත් වුණා මේ ජනවාර්ගික යුද්ධය කියන කාරණාව අපි ඉස්සරහට අරගෙන එනවා. මා කැමති අතරම මුරුගපූපති මහතාගේ මෙවැනි වූ සංකල්ප හරහා මතු කරන සාහිත්‍යමය දේශපාලනය ගැන ටිකක් කතා කරන්න ජගත්. ඔබට දැනෙන්නේ මොන වගේ මට්ටමකින් දේශපාලනයක් තියෙනවද කියලාද මේ මතක සෙවණැලි කෙටි කතා ග්‍රන්ථයේ?
පැහැදිලිවම මුරුගපූපති කියන්නේ ජනතාවගේ පැත්තේ ඉන්න ලේඛකයෙක්. ඔහු කතා කරන්නේ ජනතාවගේ ප්‍රශ්න. මම කලිනුත් කිව්ව වගේ ඔහු පැහැදිලිවම කියනවා මේ සියලු අසාධාරණකම් සිංහල දෙමළ හැම ජාතියකටම පොදුයි. ඔහුගේ කතා තුළ පැහැදිලිවම අපට දකින්නට ලැබෙන දේ තමයි ඔහු කියන්නේ මේ සියලුම ප්‍රශ්න අප මතුපිට බලෙන් පටවපු ප්‍රශ්න. මේ ප්‍රශ්නවලට විසඳුම් තියෙන්නේ අප තුළමයි, දේශපාලඥයන් තුළ නොවේ කියන කාරණය. ඔහුගේ කතා තුළ නොකිය අපට කියන කාරණේ ඒක තමයි. අපි කලිනුත් කෙටි කතා ගැන කතා කරද්දී දිලුක්ෂි කියනවනේ කෙටි කතාකාරයා හැමදේම කියන්නට යන්නේ නැහැ. ඔහු සංගවා ගත්ත ඔහු යම් කිසි කොටසක් නිහඬව අතහරිනවා. අපි තේරුම් ගත යුත්තේ ඔහු නොකියා කියන කොටස. කෙටි කතාවක රසය මතුවෙන්නේ ලේඛකයා නොකියා අතහරින දේ තෝරා බේරා ගැනීම තුළ තමයි කියලායි සාමාන්‍ය මතය තියෙන්නේ. ඉතින් මුරුගපූපති සංගවන කතාව තමයි මේ සියලුම ප්‍රශ්න මේ ජාතින් මත විවිධ හේතුන් නිසා විවිධ බලවේග විසින් පටවපු ප්‍රශ්නය කියන එක. මුරුගපූපති කියන්නේ ජනතාවාදී ලේඛකයෙක් කියන එකයි මගේ හැඟීම.
ඔව්, මේ මතක සෙවණැලි කෙටි කතා ග්‍රන්ථයේ විවිධ කෙටි කතා කියවද්දී අපි ඉබේටම යනවා උතුරුකරයට, ලංකාවේ. එක්තරා වරක උතුරුකරයේ ගම්මාන අතර තනි වෙනවා. ඒ දමිල ජීවිත අපි රස විඳිනවා. ඊට පස්සේ අපි එනවා දකුණුකරයේ තියෙන දමිල ජීවිත පිළිබඳව විනිවිද දකින්නට. ඊට පස්සේ අපි එනවා සංක්‍රමණික දමිල ජීවිත පිළිබඳව විනිවිද දකින්නට. ඒ හැමතැනකදීම අපිට සිංහල පිරිසත් හමු වෙනවා. ඔවුන් එක්ක සිදුවන ගනුදෙනුත් අපි දකිනවා. දැන් මේක හරිම අපූරු මේ චාරිකාවක්, මේ කෙටි කතා 10 අතරතුර සැරිසරන්නේ මුරුගපූපති මහතා. ලේඛකයෙක් විදිහට ඔහු කොයිතරම් ශක්්‍යතාවක් දක්වනවද, පාඨකයා කොයිතරම් දුරට ඇදබැඳ තබා ගන්නට තමන්ගේ මේ මතු කරන්නට උත්සාහ කරන සාහිත්‍යමය දේශපාලනය හරහා ඔබට කොයි වගේ දැක්මක්ද තියෙන්නේ?
ඇත්තටම මුරුගපූපති මේ කතා කරන මාතෘකා තුළ, ඔහු කතා කරන මේ දේශපාලනය තුළ අපට වැටෙන දෙයක් තමයි ඔහු මේ කියන හැම දෙයක්ම අපේ සමාජෙත්, මේ සිංහල සමාජෙත් තියෙනවායි කියන කාරණේ. උදාහරණයක් ඇටට ගත්තොත් මේ පලාගිය වුන් අතර කියන කෙටි කතාවේ මුරුගපූපති කතා කරන්නේ LTT සංවිධානයට බැඳීම නිසා තමන්ගේ පුතා අහිමි වෙච්ච පියෙක්ගේ කතාවක්. මේ පියා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවා. මේ සංක්‍රමණය වුණාට පස්සේ ඔහුට මේදි හමු වෙනවා දෙමළ සමාජ ක්‍රියාකාරිකයෙක්. ඔහු මෙහි ධනවත් පුද්ගලයෙක්, ගෙවල් 3-4ක් තියෙන පුද්ගලයෙක්. ඒ පුද්ගලයාට දරුවෝ 4 දෙනෙකුත් ඉන්නවා. මේ දරුවෝ 4 දෙනා සමාජයේ ඉහළටම ඉගෙන ගත්ත දරුවෝ. ඒ සියලු සැප සම්පත් තියෙන පුද්ගලයා තමයි මේ ලංකාවේ ප්‍රශ්න ගැන මෙහි කටයුතු මෙහෙවන්නේ. එතකොට තමන්ගේ පුතා යුද්ධෙට මැදි වෙලා මිය ගිය තාත්තා හිතනවා, මගේ පුතත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණා නම් යුද්ධයට කලින් මගේ පුතත් මේ වගේ හොඳ තැනක ඉඳී නේද කියලා. මේ වගේ දේවල් කතා කරනකොට අපිට පැටේ වැටෙන කාරණේ තමයි හැම සමාජයකම මේ වගේ දේවල් තියෙනවා. දිල්රුක්ෂි,
සමාජ පන්ති ભેදය ඔහු ගෙනහැරපානවානේ.
ඔව්, සමාජයේ ඉතා සුරක්ෂිතව ඉන්න සමහර පුද්ගලයන් තමයි මේ අපේ රටේ සිදුවෙන සමහර අවාසනාවන්ත ප්‍රශ්න මතු කරගෙන ඒවා තමන්ගේ බඩවඩා ගැනීමේ ගෝස්තර හැටියට පාවිච්චි කරන පිරිස වෙන්නේ. ඉතින් මේ වගේ පුද්ගලයන් හැම සමාජයකම ඉන්නවා. මුරුගපූපති මේ කියන කතා දෙමළ සමාජයට විතරක් පොදු වේව නෙමෙයි. මේ පොදුවේ අපි දකින සියලුම සමාජයට පොදු දේවල් ඔහු මේ කතා කරන්නේ. මට කියන්නට අවශ්‍ය වුණේ ඒකයි.
දැන් මෙතනදී අපි අවසාන වශයෙන් අවධානය යොමු කරමු ජගත්. මේ කතා බහ කරපු හැම තැනකදීම අපි කතා බහ කළා ඔහු කොයිතරම් සමාජ සංවේදී ලේඛකයෙක්ද කියලා. අපිට දැන් මේ පළවෙනි අත්දැකීම අපිටත් ලැබෙන සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගය හරහා දමිළ ජාතිකයෙකුගේ සිංහලෙන් රචිත ග්‍රන්ථයක් පිළිබඳව නිර්වචනයකේ දෙන්නට. ඔබත් ලේඛකයෙක්. ඔබ දකින ආකාරයට සිංහල ජන සමාජයේ ලේඛකයන්ගේ ඒ වස්තු බීජ නිර්මාණකරණ හැකියාවන් ඔවුන්ගේ ආකෘති නාක්‍යානයන් අතර සැරිසරමින් හිටිය ඔබට මුරුක පූපති මහතාගේ දමිළ ජාතිකයෙක් විදිහට සිංහලකරණයට ලක් කරපු ඔහුගේ ග්‍රන්ථය පිළිබඳව කොයි වගේ විනිවිද දැක්මක්ද ඔබ සතුව තියෙන්නේ?
ඔමි ජනමාර්ගික යුද්ධය ගැන ලියවිච්ච සිංහල නිර්මාණ අපි අනන්තවත් කියවලා තිනවා. කවි කියවලා තිනවා, කෙටි කතා කියවලා තිනවා, නව කතා කියවලා තිනවා. මේ සියල්ලම අපි කියෙව්වේ සිංහල ඇසෙන්, අපේ සමාජය ඇසෙන්. නමුත් මේ පළවෙනි වතාවට තමයි මම කියවන්නේ ද්‍රවිඩ ජාතිකයෙකුගේ ඇසින් මේ දේවල් දකින්නේ කොහොමද කියන එක. එතෙන්දී මට ආගන්තුක බවක් දැනෙනවා. සමහර කාරණාවල්දී මගේ ඇස් ඇරෙනවා. මම දැනගෙන හිටපු නැත්නම් මම හිතාගෙන හිටපු දේ නෙමෙයි නේද මේ කියන එක. මේ හැම සමාජයකම ඉන්නවා සමාජ සහජීවනය ප්‍රාර්ථනා කරන මිනිස්සු. මේ හැම සමාජයකම ඉන්නවා අපේ රට එකමුතු වෙලා ගොඩනැගිය යුතුයි කියන මතය දරන මිනිස්සු. අන්තවාදී නොවී අපි සියලු දෙනාම මෙන්න මේ මතය ඉදිරියට ගෙන යන්නට උත්සාහ කළ යුතුයි කියන කාරණය තමයි මුරුග පූපතිගේ පොත කියවනකොට මගේ හිතේ ඇති වෙච්ච මතය.
හොඳයි ජගත්, සූතිවන්ත වෙන ඔබගේ අගනා අදහස් දැක්වීම පිළිබඳව. ඔබ සිදු කරපු මේ විවරණයන් හරහා ශ්‍රාවක අපේ හිතවතුන් හිතවතියන්ට යම් කිසි වූ කුහුලක් කුතුහලයක් දැනෙනට ඇති මේ මතක සෙවණැලි කෙටි කතා සංග්‍රහය රසවිඳෙනට. අපි එහෙමනම් ජගත් ජේදිරිසිංහ ඔබට බෙහෙවින්ම සූතිවන්ත වෙනවා ඔබගේ කාල වේලාව මිඩංගු කරගෙන SBS සිංහල මැදිරියට පැමිණිලා අපගේ ඔස්ට්‍රේලියානු වාසී සිංහල ප්‍රජාවට පොත්පත් කියවන්නට ඔබ ලබා දෙන සාහිත්‍යමය දිරිය පිළිබඳව ස්තුතිය ඔබට.
බොහොම ස්තුතියි ලිරුක්ෂි.
අපි දැන් මේ මතක සෙවණැලි කියන කෙටි කතා සංග්‍රහය පිළිබඳව කතා බහ කරගෙන යන මේ සාකච්ඡා වාරයේදී දැන් අපිට ඉතාමත් වැදගත් අවස්ථාවක් උදා වෙනවා. මේ ග්‍රන්ථයේ කතුවරයා සමගින් කතා බහ කරන්න. දැන් ඔහු අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ආයුබෝවන් මුර්ගපූපති මහතා.
ආයුබෝවන් සියලු දෙනාටම.
අපි අද මේ මාතෘකා කරගත්ත මතක සෙවණැලි කියන කෙටි කතා සංග්‍රහය තමයි ඔබගේ පළවෙනි සිංහල පරිවර්තනය. ඔබගේ සාහිත්‍යමය ජීවිතය පිළිබඳව ටිකක් කතා බහ කළාම මේ ග්‍රන්ථ රචනාවට ඔබ ප්‍රස්තුත කරගත්ත කාරණා පිළිබඳව කතා බහ කරන්න කැමැති. අපිට ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද ඔබගේ සාහිත්‍යමය ජීවිතය ආරම්භුනේ කොයි වගේ වකවානුවකද, මොනවද ඔබ මුල් කාලයේදී කරේ?
මගේ උපන් ගම මීගමුව. මම මීගම ඉගෙන ගන්න කාලයේදීම මම සිංහල භාෂාවත් දෙවැනි භාෂාව වශයෙන් මම ඉගෙන ගත්තා මගේ පාසලේ. මම යාපනයේට ස්කෝලර්ෂිප් එක්සෑම් එක පාස් වෙලා මම යාපනය කියලා ඉගෙන ගත්තාට පස්සේ මම නිවාඩු දවසට මීගමට එනකොට ඒ මාස වන් මන්ත් හොලිඩේ තියෙනවා අපිට. ඒ අවස්ථාවේදී මම සිංහල භාෂාව ඉගෙන ගත්තා ධර්මසේන කියන ගුරුවරයා ළඟ. අපේ ගෙදර සියලු දෙනාටම සිංහල කතා කරන්න පුළුවන්, මොකද අපි ජීවත් උනේ මීගමුව. ඒකට අමතරව මම පුංචි කාලේ ඉඳලා සිංහල නාට්‍ය, සිංහල චිත්‍රපටි මම බලනවා. ඒක ඒ කාලේම මට හොඳටම සිංහල දැනගන්න පුළුවන්. මම ඒ කාලේම මම ගාමිණි ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, විජය කුමාරණතුංග ඒ වගේ හොඳ චිත්‍රපටි. ඒකට අමතරව මම ලෙස්ටර් ජේම්ස් පීර්ස් ගැන දන්නවා, එයා ප්‍රසිද්ධ අධ්‍යක්ෂ කෙනෙක්. එයාගේ චිත්‍රපටි බලලා තියෙනවා. ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහ, කරුණාසේන ජයලත්, කේ ජයතිලක, ජී පී සරණයිත් කතුරුන්ගේ කැටිකතා නවකතා චිත්‍රපටයට ආවා. අපි ඒ චිත්‍රපටි මම බලලා තියෙනවා. ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහගේ මඩෝල් දුව, ගම්පෙරළිය කැටි කතාවත් ඒ කාලේදී මම ඉගෙන ගත්තා දෙමළ භාෂාවෙන්. මම හිතන්නේ අවුරුදු 50කට ඉස්සරම මඩෝල් දුව නවකතාව දෙමළ භාෂාවට පරිවර්තන කරලා තියෙනවා. ඒ වගේම ගම්පෙරළිය නවකතාවත් උවයිස් කියන මහතා ඒක දෙමළට පරිවර්තන කරලා තියෙනවා. ඒ කාලේ ඉඳලා මම හරි සන්තෝෂයි සාහිත්‍ය ගැන ඉගෙන ගන්න. මම ලේඛකයෙක් වශයෙන් කෙටි කතා ලියද්ද ගත්තේ 1972. ඒ කාලයේදී මල්ලිගේ කියලා සංග්‍රහාවක් යාපනයේ ඉඳලා පළ වුණා. ඒකේ කර්තෘවරයා ඩොමිනික් ජීවා. ඒ කර්තෘවරයා මල්ලිගේ සංග්‍රහ கே ஜெயதிலக, மார்ட்டின் விக்ரமசிங்க, குணதாச அமரசேகர, குணசேன வித்தான, ஆரியரத்ன வித்தான அவங்க பின்தூறு சங்கராவே முள் பிட்டுவே அப்படின்னு ஜாத்திக சமகிய பிரிபந்தவ அப்படி சேன விளக்கடைத்துக்கல ஏ காலேதி அப்படி பிரகதிசீலி லேக்கக சங்கமே கீழ அப்படி லேக்கக சங்கமே அத்திபுரா ஏ சங்கமே மார்கே மம விளக்கடைத்து கரகணியா ஏ அத்தரவ அப்படி மினுவாங்கோட கம்பகா நாளந்த வித்யாலய பிரதேசல அப்படி கீழ தமிழ பந்தி தமிழ செமினா சொக்கம் அப்படி கரல தீர்வா ஜாத்திக சமகிய அவசியாக்கியனேக்க சமாய் அப்படி பரமார்த்தைய அனுவ மம விளக்கடைத்து கலா ஆஸ்திரேலியாவட எக்தா சமசிய அசு ஹத்தேதி ஆவட்ட பசே மம திகட்டம தமிழ பாச நம்ம லீவே நமத் மாடங்க தமிழ கிணகத்த பூஜ்ய ரத்னவன்ச இமி ஆந்திராவுனா ஏட்ட பிரணமட்ட சமாய் மம்ம மே மதக்க சேவை நிலை பொத்த பரிவர்த்தனை கரண்ட லேசி உனா ஏக கராமத் கேன குருவரே தமாய் மிக முஸ்லிம் சகோதரே மேக பரிவர்த்தனைகள் அதுனா கொழம்பு பண்டாநாயக்க ஜாத்யந்திர சாலவிய தமாய் மேக பழவிமேக்க அப்படி பொத்த லான்ச் கலி ஈட்ட பசே மம ஏ மினுவாங்கூட கமட்டம கியா ஏக சுதர்மானந்த விஹார தீன பிரதேசே உடுகம் போல கொரச பிரதேசே ஏ கீழ ஏ விஹார ஏஸ்தானே மம மே பொத்த கமே ஜனதாவ ஆராதனை கரலா ஏ கமேமே மே பொத்த மம விவர்த்த கரலா பூம சந்தோஷம் ஆவா மங்களங்காவட கீழ என தமிழ சிங்கள ஜனதா அத்தர ஜாத்திக சமகியா எத்திக்கரண்டு ஓனனா கலாவ மார்க்கம் சாகித்ய மார்க்கம் சேன விடகட்டியது கரண்ட புலா கீழ
හොඳයි මුර්ග පූපති මහතා, ඔබගේ මේ එල් මුර්ග පූපති කියන මේ නමත් අපි ටිකක් අපේ පාඨකයන්ට ශ්‍රාවකයන්ට දැනුම් දුන්නොත් වඩාත් හොඳයි කියලා මට හිතෙනවා. ලෙච්චුමනන් මුර්ග පූපති ඔබතුමාගේ නම නේද?
ඔව්, මගේ නම ලෙච්චුමන. ලෙච්චුමන් කියන එක මහා මේ රාමායන කතාවේ දන්නවා. මේ රාමාගේ මල්ලි තමයි ලෙච්චුමනන්. අපි දන්නවා කවුරුත් ලංකාවට ආපු පළවෙනි ඩිප්ලෝමට් අනුමන් තමයි පළවෙනි ලංකාවට ඉන්දියාවෙන්. ඉතින් ඒ කතාව එනවා ලක්ෂ්මණන්, අපේ තාත්තාගේ නම තමයි ලක්ෂ්මණන්.
හොඳයි.
ඒකයි.
දැන් ඇත්තටම මේ අපිත් පළවෙනි වතාවට තමයි මේ ආකාරයෙන් මේ කෙටි කතා සංග්‍රහය හරහා විඳින්නේ. දමිළ ලේඛකීන්ට සහ දමිළ නිර්මාණකරුවන්ට කොහොමද දැනුනේ මේ ජනවාර්ගික අර්බුදය කියන කාරණාව? අපි දැන් සිංහල ලේඛකයන් හරහා තමයි මේක අපි බොහෝ වෙලාවට කියවලා තියෙන්නේ. ඇත්තටම මේ ජාතික සංහිඳියාවට දෙමළ ලේඛකීන්ට කොයි වගේ කාර්යභාරයක් ඉටු කරන්න පුළුවන් කියලා ඔබ සතුව තියෙන විශ්වාසය කොහොමද?
ඒගොල්ලන්ට පුළුවන්. මොකද මෙතන තියෙන්නේ භාෂා ප්‍රශ්න තමයි. භාෂා ප්‍රශ්න කියන්නේ ඒ කාලයේදී ඒක ප්‍රශ්නයක් තිබුණා. අපි දෙමළ මිනිස්සු අය සිංහල භාෂාව ඉගෙන ගන්න ඕන කියන අත්‍යවශ්‍ය කාරණාවක් තිබුණා. දැන් මේ කාලයේදී මම ළඟදී ලංකාවට ගිය වෙලාවේ මම දැක්කා පුත්තලමටත් අනුරාධපුරටත් මැද සිංහල ඉස්කෝලවල දැන් දෙමළ උගන්වනවා. ඒක ලොකු දෙයක්. මොකද සිංහල ජනතාවගේ ගසිගුණ, ඒගොල්ලන්ගේ ආර්ථිකය, ඒගොල්ලන්ගේ කල්චර් ඔක්කොම දැනගන්නට පුළුවන් මේ සාහිත්‍ය මට්ටමින් තමයි. ඒ වගේ දෙමළ ජනතාවගේ සංස්කෘති, ඒගොල්ලන්ගේ ආර්ථිකය ගැන දැනගන්න ඕන නම් සිංහල ජනතාවට දෙමළ භාෂාව අවශ්‍යයි. ඒ දෙපැත්තම භාෂා දන්නවා නම් දැන් අපි මේ ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාවක්. ඒ ජාත්‍යන්තර භාෂාව අපි ඉගෙන ගත්තා. නමුත් අපේ මව් භාෂාවත් සමග ළඟම ඉන්න සහෝදර භාෂාවක් අපි ඉගෙන ගන්නට බැරි වුණා හුඟක් කල්. ඒකයි වෙලා තියෙන්නේ අපිට තියෙන ප්‍රශ්න, ලොකු ප්‍රශ්න. දැන් ඕස්ට්‍රේලියාව බලනකොට දැන් අපේ ළමයිට සෙකන්ඩ් ලැන්ග්වේජ් කියලා අපේ ළමයි චයිනීස් ලැන්ග්වේජ් ඉගෙන ගන්නවා, ජපනීස් ලැන්ග්වේජ් ඉගෙන ගන්නවා, ග්‍රීක ඉගෙන ගන්නවා සෙකන්ඩ් ලැන්ග්වේජ් වශයෙන්. ඒ වගේම අපිත් ඒ කාලෙම එක පටන් අරන් තිබුණා නම් මෙච්චර දුරට අපේ රටේ මේක අර්බුදයක් එන්නේ නැහැ කියලා තමයි මම ලේඛකයෙක් වශයෙන් මම සඳ තියන්නේ.
ඔව්, ඇත්තටම මේ ඔබගේ ග්‍රන්ථයේ මුල් පිටුවෙත් පෙරවදනෙත් ඒක තියෙන ඔබගේ මමගෙන් කොයි ආකාරයේ උපදේශනයක් ඔබට ලැබුණි සිංහල භාෂාව ඉගෙන ගන්න කියලා. ඔබ කෙසේ හෝ සිංහල භාෂාව කළමනාකරණය කරමින් අදහස් ප්‍රකාශනයට යොදා ගන්නවා. නමුත් ඇත්තටම සිංහල පසුබිමක් තියෙන අප වැනි අයටත් දෙමළ භාෂාව කතා බහ කරන්න තිබුණා නම් කොයිතරම් අගනේද කියන කාරණාව මෙවැනි වූ නිර්මාණ හරහා මෙවැනි වූ ජාතීන් දෙකක් අතර සිදුවන සාහිත්‍යමය ගනුදෙනු හරහා අපිට වඩා තීව්‍රව දනවනවා කියන එකයි මගේ විශ්වාසය. මං මේ මුරුකපූපති මහතා ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි. ඇත්තටම දැන් ඔබගේ මේ කතා 10න් අපි ජගත් මම කතා කිහිපයක් අපි අපේගේ සාකච්ඡාවතුලදී කතා බහ කරගෙන ගියා. මේ කතා 10න් ඔබේ හිත වඩාත් සසල කරපු වස්තු බීජය ඇතුළත් වන කතාව මොකක්ද?
ඒ කියන්නේ එක කතාවක්ම ලියලා තියෙනවා. සිංහල ජනතාව මඩුපොළි ගිහිල්ලා අපසු ආවේ. ඒ අවස්ථාවේදී අපේ ගමේ ලොකු ප්‍රශ්නයක් මතු වුණා. කෝලාහලයක් පටන් ගන්නට විදියට ප්‍රශ්නයක් මතු වුණා. ඒ අවස්ථාවේදී මගේ ළමයි හුඟක් දුක් වින්දා. මොකද ඉස්සරහ ගෙදර ළමයා, ඒ සිංහල ළමයාත් එක්ක අපේ ළමයට සෙල්ලම් කරන්නටත් බයක් තිබුණා. ඒ ළමයට අපේ ගෙදරට ඇවිල්ලා සෙල්ලම් කරන්න බයයි, අපේ ළමයට ඒ ගිල්ල සෙල්ලම් කරන්න. ඒ විදිහට ලොකු මිනිස්සු කතාව පෙතරලා පෙතරලා එහෙම ප්‍රශ්නයක් තිබුණා. නමුත් අවුරුද්දක් ගියට පස්සේ අර සිංහල ගෙදර එන ළමයා කිරිබත් අරගෙන අපේ ගෙදර එනකොට මගේ බිරිඳ කඳුළු ආවා. මේ අවස්ථාවේදී අපි හිතන දේ, ජාතිගේ සමගිය පිළිබඳව අපි හිතන දේ කතාන්තරයක් වශයෙන්, නැත්නම් කවියක් වශයෙන්, නැත්නම් රචනයක් වශයෙන් අපි දිගටම ලියගෙන ගියා නම් ඒක ජනතා අතර පැතිරලා යනකොට ඒක සාර්ථක වෙන්න පුළුවන් කියලා මම හිතනවා.
හොඳයි මුරුකපූපති මහතා, අවසාන වශයෙන් අපිට එහෙමනම් කියනවද මේ සාකච්ඡා වාරයේ අහගෙන හිටපු යම් කිසි කෙනෙකුට කුතුහලයක් ඇති වුණා නම් මේ මතක සෙවණැලි කෙටි කතා සංග්‍රහය අරගෙන කියවන්න. ඔවුන් කොහොමද මේ පොත හොයාගන්නේ?
මගේ ටෙලිෆෝන් නම්බර එක 04-166-25766. මම කතා කළා නම් පුළුවන් මේ පොතේ ඒගොල්ලන්ට තැපලෙන් යවන්න.
හොඳයි, අපි බොහොම සූතිවන්ත වෙනවා එල් මුරුගපුවපති මහතා ඔබට SBS සිංහල ගුවන්විදුලියේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයට සම්බන්ධ වීම පිළිබඳව. ඔබට ආයුබෝවන්.
ඔව් ආයුබෝවන්, බොහොම ස්තුතියි.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese webadaviyata.